సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంతా ధమ్మశ్రవణ కాలో అయం బదంతా ధమ్మశ్రవణ కాలో అయం బదంతా నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అపగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒబ హెమ దినామ అదత్ బలాపొరొత్తు అన్ని ధర్మశ్రవణీ కరన్నట అదత్ మే దేశనావ సందహా దాయకత్వేగేన కటయుతు కరాన్ని సీదువ దుమ్రియపల పార అంక 19 నికలిపిని పదించి పద్మాకహవల మహాత్మ్య ఏతులు పిన్వత్ దరువన్ సహా సేలు దినామ ఎకతు వేలా అదత్ మే దేశనావట దాయకత్వేగేన కటయుతు కరను పిన్వత్ని మే దే ధర్మీ ఏతులే లంకావే గుడా దినికుట తీన్నే ప్రార్థన వితరై එතකොට දැන් මේ ප්‍රාර්ථනා කියන එක බුද්ධ ශාසනයේ අවබෝධයට බොහොම දුරින් තියෙන දෙයක්. අවබෝධයට කිට්ටුම දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ප්‍රාර්ථනාව නිමි දැන් මේ අවුරුද්දේ අපි ප්‍රාර්ථනා කළා හම්බ වෙන අයට තවමත් ප්‍රාර්ථනා කරනවානේ සුබ නව වසරක් වේවා සාමයේ සතුට සෞභාග්‍ය පිරුණු වසරක් වේවා කිය කී කී විදිහට ප්‍රාර්ථනා කරනවා. නමුත් එහෙම ප්‍රාර්ථනා කළාට අපිට කවදාවත්ම සෞභාග්‍ය හම්බෙල් නැති නිසානේ අදත් ප්‍රාර්ථනා කරන්නේ. හම්බෙච්ච එකක් අපි ප්‍රාර්ථනා කරන්නේ නෑනේ. දැන් බුද්ධත්වයට පත් වුණු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන්නේ නෑනේ. රහතන් වහන්සේලා අරහත්වේ ප්‍රාර්ථනා කරන්නේ නෑ. රහතන් වහන්සේලා අරහත්වය ප්‍රතිවේක්ෂණා කරලා රහතන් වහන්සේලා දිට්ඨ ධම්ම වේදනීය සුඛ විහරණයක් උපදව ගන්නවා. එච්චරයි. එතකොට ඒ කියන්නේ ප්‍රාර්ථනා කියන්නේ නොලබපු දෙයක් පිළිබඳ අපේක්ෂා දල්ව ගන්න එකටනේ. හැබැයි අපි එහෙම හැමදාම දැන් ප්‍රාර්ථනා කරන්නේ ඇයි? අපිට ලැබිලා නැහැ ඒක. අපිට හම්බෙලා නැහැ. ඉතින් පින්වත්නි මේ විදිහට නොලැබිච්ච එක ප්‍රාර්ථනා කිරීමම ලබා ගැනීමේ ඒකායන මාර්ගය නොවේ. නොලැබිච්ච දෙයක් ප්‍රාර්ථනා කරන එක ලබා ගැනීම ක්‍රමෙ නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇතුලේ ප්‍රතිලාභය සම්පූර්ණයෙන් මාර්ගයේ වැඩීම මත වෙන දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට කිට්ටුවෙන්ම කළේ මොනවද? බුදු වෙන්න ආසන්නෙම කළේ මොනවද? තමන්ගේ ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලපු එක. ඒක ඇතුලේ උන්වහන්සේ කළේ මොනවද? මේ පටිච්ච සමුප්පාදයේ ඔස්සේ ඇතිවෙන නැතිවෙන රිද්මය දෙස බලපු එක. එතකොට එනම් කෙනෙක් අවබෝධයටපත් වෙන්නේ නිවන් ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුලේ නෙමෙයි, මේ පටිච්ච සමුප්පන්නව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ජීවිතේ විමසා බැලීමේ. එතකොට ඒකට තව කිට්ටුම දෙයක් මොකද්ද? ආනාපාන සතිය කියන්නේ ලෝකේ අරමුණුත් එක්ක එකතු නොවි හුස්ම දෙස බලාගෙන ඉන්න එක. වල දවසකට මිනිත්තු 5ක්වත් හැම කෙනෙක්ම ඒක කරන්න ඕන. වාඩි වෙලා තමන්ගේ හුස්ම දිහා බලාගෙන. එතකොට තමයි තමන්ගේ ඇතුළාන්තයේ පිළිබඳ සංවේදීකම එන්නේ. ඇතුළාන්තයේ පිළිබඳ අතිශය සංවේදීකමක් එන්නේ අන්න එතකොටයි. හරි. ඊට දැන් බුදුරජාණන් වහන්සේ ඊට කලින් බුද්ධත්වයට කිට්ටුම දේ මොකද්ද? බුද්ධ අවබෝධයේ ගවේෂණය කරපු එක. අවබෝධයේ ගවේෂණය කරපු එක. එතකොට අවබෝධයේ ගවේෂණය කළ එක එක අයගේ ක්‍රමවේද ගැන උන්වහන්සේ සංවේදී වුණා. ආලාර කාලාම ළඟට ගියා උද්දකර. අන්න ඒ වගේ අපිට ඊට වඩා අවබෝධයට ටිකක් කිට්ටු එක තමයි සුතමේ ඥානෙ. බලන්න මේ බුදු කෙනෙක්ගේ ආපු ගමන් මග ඇතුළෙම ප්‍රතිපත්තියක් හදා ගන්න පුළුවන්. සුතමය ඥානෙ. ඒ කියන්නේ ශ්‍රවණමය වශයෙන් අපි තුල ගොඩනගා ගන්නා වූ ධර්මඥානය. ඒක අපිට තියෙන්න ඕන එකක්. සුතමය වශයෙන් අපි තුල ගොඩනැගෙන ධර්මඥානය. ඒක ඕනමයි. හැම නිවන් දකින්නවා නම් බණහන එක නම් නවත්තන්න එපා නිවන් දකින්නක. දැන් මේ දේශනා ගැන ගොඩාක් උනන්දු අය ඉන්නවා, තරුණ අය ඉන්නවා, විශාල පිරිසක්. ඉතින් අපි දාන්න ඕනේ පැවිදි වෙන්නම කොච්චර කතා කරනවද කියලා. එතකොට අපිට තේරෙනවා සමහර අවුරුදු 18 20 තරුණයෝ පවා, ඒ කියන්නේ මේක වඩ아가න යනකොට අර ඇතුලේ සංසිඳීම එනකොට එයාට ලෝකේ ඉඳ රැඳෙන්න ලෝකයේත් එක ගනුදෙනු කරන්න හිත දෙන්නේ නැහැ. එයා දන්නවා මොන ගනුදෙනු කළත් අනිත්‍ය වී යන ලෝකයක් ඇතුලේ කඩා වැටෙන ජීවිතයක් නඩත්තු කරන බව. එයාට දන්නවා ඒක. එතකොට මේ විදිහේ ජීවන චර්යාවකට කිට්ටුම දේ තමයි සුතමේ ඥානෙ. භාග්‍යතුන් වහන්සේ උනත් බෝධිසත්වයන් වහන්සේ කළේ දුර්ගේශ්වරිවල විවිධ ගුරුවරු හොයාගෙන ගියපු එක. ඒක අපිට ලැබෙන සුතමේ ඥානය. ඊට පස්සේ හොයාගෙන ගිහින් උන්වහන්සේ ස්වයන් බුත් ඥානයක් අවදි කරගන්න තනියෙන් උත්සාහ කරපු එක. අහලා තම තමන් තුල ජවය හදාගන්න. ඊට පස්සේ උන්වහන්සේ කළේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන හිටපු. ඒ නිසා ඔයාලා තමන් තුල සත්‍ය අවබෝධය හොයනවා නම් ඇස් දෙක පියාගෙන අරමුණුත් එක්ක ගනුදෙනු නොකොට හුස්ම රැල්ලත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න. හුස්මත් එක ගනුදෙනු කරන්න හරිම රසවත් ඒක. ඒ හුස්මත් එක ගනුදෙනු කරණේ කරලා එයා ඒ බුදුරජාණන් වහන්සේ මොකද්ද කළේ? ආස්වාස ප්‍රාස්වාසයේ වඩලා ආනාපාන සති වඩලා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මුළු සසරම දිගට පහළට බැලපු එක. අන්න ඒ සසර දෙස මේ ගැට ගැහිලා තියෙන විදියයි ලිහෙන විදියයි බලන එක තමයි නිවන් දකින මාර්ගය. ඒක තමයි නිවන් දකින මාර්ගය. එතකොට ප්‍රාර්ථනාව තවත් නැහැ. තවමත් අපිට ප්‍රාර්ථනාව හම්බෙලා නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ඊට ඉස්සෙල්ලා මොකද කළේ? ඊට ඉස්සෙල්ලා උන්වහන්සේ කළේ කාමයන් ගැන කලකිරිච්ච එක. දුර්ගේශ්වරිය වලට යන්න කලින් උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේට කාමභෝගී ජීවිතය ගැන උන්වහන්සේ කලකිරුණා. යශෝදරාව එක්ක ගනුදෙනු කරන ජීවිතය තුළ සත්‍ය අවබෝධය නැහැ කියලා උන්වහන්සේ දැනගත්තා. යශෝදරාවගේ ප්‍රශ්නයන් නිසා නෙමෙයි. කාමයන් පිළිබඳ උන්වහන්සේට එක්තරා විදියක අනබිරතියක් ඉපදුනා. රාහුල කුමාරයාව එක්ක ගනුදෙනු කරන එක කාමභෝගී ජීවිතේක ඕනේ නැහැ කියලා හිතුණා. එහෙනම් ඊට ඉස්සෙල්ලා කරේ කාමයන් ගැන කලකිරීම. එහෙනම් යම් කෙනෙක් ධර්මය අහන්න ඕන පින්වත්නි මේ කාමයන් ගැන කලකිරෙන අදහසයි. ඊටත් කලින් මොකද්ද උනේ? දැන් කාමයන් ගැන කලකිරෙන කලින් උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේගේ ජීවිතේ කාමයන් ගැන කලකිරෙන්න කලින් කාමයන් හොඳට පරිහරණය කළා. නැත්නම් උන්වහන්සේට විවාහ නොවීඳ තිබ්බනේ. උන්වහන්සේට තිබ්බ ඕන නම් විවාහයට නොයා ඉන්න. නැවතු උන්වහන්සේ ඒක භුක්ති විඳ කාම භෝගී ජීවිතේ. අන්න ඒ වගේ ඊට කලින් අපි කරන්න ඕන දේ තමයි ආස්වාදයේ හැටියට අඳුනගන්න එක. ඊටත් කලින් උන්වහන්සේ මොකද්ද කළේ? ඊටත් කලින් උන්වහන්සේ කළේ අවබෝධයට හරියන පරිසරය තෝරගන්න එක. ඒකනේ උන්වහන්සේ දිව්‍ය ලෝකේ ඉඳලා මෙහෙට එනකොට බැලුවේ කාලේ හොඳයිද? කොහෙද උපදින්නේ? මොන අම්මගේ කුසේද උපදින්නේ? අවබෝධය කරා යන පරම්පරාව ඉන්නවද? සාරිපුත්යන් වහන්සේ ඉන්නවද? මොග්ගල්ලාන ඉන්නවද? ආනන්ද රාහුල ආදී රහතන් වහන්සේලා බිහි වෙන්න නියමිතයිද? බුදු කෙනෙක් කියලා කියන්නේ පරිච්ඡේදයක් නේ. හුදෙකලා කෙනෙක් නෙමෙයිනේ බුදු කෙනෙක් කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ හුදෙකලා කෙනෙක් විදිහට ගත්තම තමයි හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ මෙහි තමයි පහළ වුණේ කියලා. එයා හුදෙකලා කෙනෙක් විදිහට ගත්තාම මෙහි පහළ වුණා වගේ හිතුණාට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිච්ඡේදයම ගත්තාම හිතෙනවා මෙහිනම් පහළ වුණේම නෑ කියලා. දැන් ලංකාවේ පහළ වුණා කියලා අදහසක් තියෙනවනේ. ආයතනම අපිට පොඩි අභියෝගයකුත් තියෙනවා දැන් ඒ අයගේ. දැන් ලංකාවේ බුදුහාර පහළ වුණා කියන අයගෙන් ඇත්තටම අපිට ජීවිත අභියෝගයක් තියෙනවා මේ වෙලාවේ. තර්ජන තියෙනවා. එච්චර ඒගොල්ලන්ගේ ඒ සමාජයේ බලවත් දැයි. ඒකට ඉරහිව කතා කරනවටවත් ඒගොල්ලෝ කැමති නෑ. ඒවට ඉතාම කූට උපක්‍රම තියෙනවා ලංකාවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනම ගත්තාම තමයි. බුද්ධ පරිච්ඡේදය ගත්තාම අපිට බුදුරජාණන් වහන්සේ විතරක් ගන්න බෑනේ. ඇයි ගන්න බැරි? බුදුරජාණන් වහන්සේ විතරක් ගන්න බැරි අපිට ගන්න වෙනවා දේවදත්ත ස්වාමීන් වහන්සේ ගැන අදහස. ඊට පස්සේ සමකාලීන ගුරුවරු අජිත කේසකම්බලි, පකුද කච්චායන, සංජේ බෙල්ලට්ටි කොහෙද යාලා හිටියේ? ලංකාවේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිච්ඡේදයට ඒ අය සම්බන්ධයිනේ. නිගණ්ඨනාද පුත්ත කොහෙද හිටියේ? කොහො ලංකාවේ නිගණ්ඨනාද පුත්තගේ ආනාම කොහෙද තිබ්බේ? ලංකාවේ බුදුහාරෝ පහළ වුණා නම් නිගණ්ඨනාද පුත්තත් මෙහි ඉඳිපায়ে කෝනි ගන්ට නාදපුද්ද කොයදීටිය. අපිතුක රජගල බුදුරජාන්සේ හරි පහල වුණා. කෝ නිගන්ට නාදපුත්ත ගයාරාමි කොයත්තියන්නේ. අනික නිගන්ට නාදපුත්ත කියන්නේ මහ විශාල පිරිසක් හිටපු කෙනෙක්. කිරිගරුඬ වලින් ආරාම හදලා තිබිලා තිනු. කොහෙද කිරිගරුඬ ආරාම තියෙන්නේ ලංකාවේ? බුදුරජාණන් වහන්සේට ගඩොලින් ආරාම හදද්දි නිගණ්ඨ නාදපුත්තට ඇතැම් කිරිගරුඬ ආරාම හදලා තියෙනවා. ඇයි? ඒගොල්ලන්ගේ හිටියේ බිස්නස්මන්ලානේ හිටියේ. එයාගේ අනුගාමිකව බිස්නස් කරපු අය. ඇයි යකෝනේ ගොවිතැන් කරන්න එපා සත්තු මැරෙනවා කියලා කිව්වනේ. ඒතර ඒගොල්ලෝ එයාගේ අනුගාමිකයෝ ඔක්කොම බිස්නස් කරන්න පටන් ගත්තා. ඒගොල්ලෝ ඔක්කොම හොඳට ව්‍යාපාර කර. ඉතින් යාළ හොඳ සල්ලි තිබ්බා. ගොවිතැන් කරන අය වගේ නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ කෝ කෘෂිකර්මාන්ත කරන්න එපා පරම අවිහිංසාවාදයට අභියෝගයක් කියලා කිව්වනේ. කෝ එයාගේ අනේ. ඉතින් බුද්ධ පරිච්ඡේදයේම ගත්තාම අපිට තේරෙනවා බුදුරජාණන්සේ ලංකාවේ නෙමෙයි කියලා. ඒතර බුදුරජාණන්සේ හුදෙකලාව ගත්තාම හිතෙනවා ලංකාවේ කියලා. ඊට පස්සේ ඕවා ගැන සංවාද විසංවාද මතවාද කර කර ඉන්නවා. අපරාදේ මේ සත්‍ය අවබෝධයට තියෙන අවස්ථාව. එහෙනම් බුදුරජාණන්සේ ඊළඟට කළේ අවබෝධයට අදාළ භූමිය තෝරගත්ත එක. එනිසා ඔයාලා ඊළඟට කරන්න ඕනේ ඊට ඉස්සෙල්ල කරන්න ඕනේ දේ තමයි අවබෝධයට අදාළ දේශකයා කවුද? පිළිවෙත් පුරන්න මට පහසු කොහෙද? ශේස්ත්‍රී කෙනෙකුට මට කායानुපස්සනාවෙන්ද පුළුවන්, වේදනානුපස්සනාවෙන්ද, චිත්තානුපස්සනාවෙන්ද, මට ගොඩාක් වැඩෙන්නේ මොන භාවනාවද? ඔය විදිහට ඔයාලා ශේස්ත්‍රී අඳුන ගන්න ඕන. ඊටත් කලින් උන්වහන්සේ මොකද්ද කළේ? ඊටත් කලින් උන්වහන්සේ කළේ පාරමිතා පුරපු එක. බුද්ධත්වයේ පිණිස ජීවිතේ අතහැරීම පුරුදු කළා. අවබෝධයේ පිණිස ඔයාලට කිට්ටු දෙයක් තමයි අතහරින එක. ඊටත් කලින් බුදුරජාණන්සේ මොකද්ද කළේ? බුදු බව වචනයෙන් පුරුදු කළා. මම බුදු වෙනවා කියලා. ඊටත් කලින් මොකද්ද කළේ? බුදු බව මනසින් ප්‍රාර්ථනා කළා. මන් මහා කල්ප අසංකේ 7ක්. එහෙනම් මනසින් බුදු බව ප්‍රාර්ථනා කරන එක දුරම හේතුව. දැන් අපිට තියෙන්නේ දුරම හේතුව විතරයි. මට ඔන්න ඕක තමයි කියන්න ඕනාව තිබ්බේ. අපිට තියෙන්නේ අර දුරම කෑල්ල විතරයි. අර අවසානෙට බුදු කෙනෙක් පහළ වීමට පාරමිතත් නැහැ. වචනින් බුදු බව ප්‍රාර්ථනා කළාද නැහැ. ඉස්තරලම් තියෙනෝනේ මම බුදු වෙනවා කියලා හිතේ විතරක්. ඒකට කියන්නේ මොකද්ද? මනෝ ප්‍රනිදානි. හිතේ විතරක් තියෙනවා. ප්‍රාර්ථනාවක් විතරක් තියෙනවා. මම බුදු වෙනවා ඉස්සරහට. මම බුද්ධත්වයට පත් වෙනවා කොහොම හරි කියලා ප්‍රාර්ථනා. අන්නේ ප්‍රාර්ථනාව කියන්නේ බුද්ධත්වයේ දුරම හේතුව. ඒක හොඳ එකක්. අද ලංකාවේ මිනිස්සු නිවන් දකින්නේ නැත්තේ, සෝවාන් වෙන්නේ නැත්තේ ඔන්න ඕක නිසා. අර දුරම එක ළඟම එක කියලා හිතාගෙන ඒක විතරක් තියෙනවා. දුරම හේතුව ළඟම එක කියලා විතරක් හිතාගෙන ඉන්නවා. ඉතින් බලන්නකො බුද්ධත්වේ ප්‍රාර්ථනා කිරීම බුද්ධක්‍ෘතියේ මුල්ම භාගය. ඒ නිසා ප්‍රාර්ථනා විතරක් නම් තියාගන්න එපා. පුළුවන් තරම් ආර්යෂ්ටාංග නිවන් මාර්ගට කිට්ටු දෙයි තමයි ආර්යෂ්ටාංගික මාර්ගයත්. ඒ මාර්ගයේ ආර්යෂ්ටාංගික මාර්ගයේ ඇතුළෙන් ජීවිතේ මේ අපි පටිච්ච සමුප්පන්නව තමන්ව ගැට ගැහිලා තියෙන විදිහයි ලිහිලා තියෙන විදිහයි බලන එක. එහෙම බලනකොට තමයි නන්දි රාගයේ කඩාගෙන වැටෙන්නේ. ඒක නෑ ලංකාවේ. අර මුලින්ම තියෙන්න ඕන එක තියෙනවා. දුරම හේතුව තියෙනවා. ළඟම හේතු නෑ. ලංකාවේ ඒ කාලේ නම් හරියට මාර්ගඵලලාභින් බිහි වුණා. දැන් නම් බිහි වෙන්නේ නෑ. බිහි වෙන්නේ නැත්තේ ඕන් ඕකට. නැතු මේ බුද්ධ ශාසනය කියන්නේ පින්වත්නි නොසිඳෙන ගංගාවක් වගේ. බුද්ධ ශාසනය නොසිඳෙන ගංගාවක් වගේ. මේ බුද්ධ ශාසනය කියන්නේ මහා බලවත් තැනක්. බුද්ධ ශාසනය කියන්නේ. ඉතින් මේ බලවත් බුද්ධ ශාසනයක අපි දැන් ඉතින් පිළිවෙත් පුරන්න ඕන. හැබැයි දැන් අර අපිට තව දෙයක් කියන්න ඕන. දැන් අපිට තියෙන කිට්ටුම දේ තමයි පටිච්ච සමුප්පන්න විමසන එක. ඒකට ඉස්සෙල්ල දේ මොකද්ද? ආනාපාන සති පබ්බය වගේ එකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ යනෝනේ අපිට යන්න වෙන්නේ. අපිට මේක එක්කනා කියන විදිහට යන්න එපා. එක එක පැවිදියා එක එක ඒවා කියන්න පුළුවන්. හැම වෙලාවකම බලන්න භාග්‍යවතුන් වහන්සේගේ කතාවට මේ කතාව කිට්ටුද කියලා. හැම වෙලාවකම බලන්න. දේශකයෙක් මත විශ්වාසය තියන්න එපා. ඔයාලා හැම වෙලාවකම කාගෙන් බණ ඇහුවත් කමක් නැහැ. අනේ මේ බුදුරජාණන්සේ වදාළ දෙයට මේ ස්වාමීන් වහන්සේ කොච්චර සංග්‍රහ කරනවද? බුදුරජාණන්සේ වදාළ මාර්ගයට මේ දේශනාව කොච්චර උදව් කරනවද? කියලා අර මාර්ගයට උදව්වක් ලැබෙන විදිහටයි ඔය පින්නතුන්ලා විමස ගන්න ඕන. එතකොට අපිට තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ බලන එක විතරයි. දැන් අද මේ දේශනාව ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දේශනාවක්. හැබැයි ගැඹුරු ටිකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගැඹුරු පැතිකඩක් ගැන තමයි අපි අද මේ දේශනාවෙන් කියන්නේ. එතකොට ප්‍රාර්ථනා කියන්නේ දුර හේතුවක්. ඒක අපි ළඟට ගන්න ඕනේ. අපේ ජීවිතේ ප්‍රාර්ථනාවක් අපි තියාගමු. එතකොට දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක අපිට ඕනමයි. නැත්තම් බෑ. ඒක ඕනමයි ජීවිතේට. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. ඉවර වෙන්නේ සම්මා සමාධිය. ඔක් කියපු ගමන් ඔයාලා හිතාවේ අපෝ යෝග අපි දන්නවනේ දැනට. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දන්නේ නැද්ද? දන්නවනේ. ඕක ගැන කියන්න මොනවද ඔබ වහන්සේලාට තියෙන්නේ? දැන් අපේ දේශනා යම් ගැඹුරක් තියෙන ඒවා. ඒ වගේ ගැඹුරක් තියෙන දේශනාවකදී ආර්ය අෂ්ටාංගික මාර්ගය ආයේ පැහැදිලි කරන්න ඕනද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඔගොල්ලෝ අහන්න පුළුවන් එහෙම. මේක ඇහුවාම ඔයාලට තේරෙන්නේ කොච්චර ගැඹුරකට යන්න පුළුවන්ද කියලා. මම හිතාන ඉන්නවා ඉස්සරහට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් දේශනා 100ක්වත් කරන්න ඕන කියලා. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දැන් මෙහෙම එකක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ක්‍රමයේ තමයි සම්මා දිට්ඨියෙන් පටන් අරන් සම්මා දිට්ඨියෙන් ඉවර කරනු. එතකොට මුලින් සම්මා දිට්ඨිය කියන්නේ එක් වෙන එකක්, අවසාන සම්මා දිට්ඨිය කියන්නේ තව එකක්. දැන් අවසාන සම්මා දිට්ඨියෙන් පටන් අරන් සම්මා දිට්ඨියෙන් ඉවර වෙනවා. අවසානට සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගඵලයට. මුලින් සම්මාදිට්ඨිය කියන්නේ සමුදය ආර්ය සත්‍යයටත් නිරෝධ ආර්ය සත්‍යයට. එහෙනම් සම්මාදිට්ඨිය කියන්නේ සමුදය වී නිරුද්ධ වී යන බව අඳුනගන්න එක. මේ ලෝකය සමුදය වී නිරුද්ධ වී යන බව අඳුනගන්න එක. ඒතර සමුදය වී නිරුද්ධ වී යන්නේ ඇතිවෙමින් නැතිවෙමින් යන්නේ මොනවාද? තමා තුළම හටගත්තා වූ ස්කන්ධ ආයතන ධාතු. ඒවා ඔක්කොම සමුදේ වෙන විදියයි නිරුද්ධ වෙන විදියයි දකින්න ඕනද? නෑ, ඔක්කොම දකින්න ඕනේ නෑ. එහෙනම් මොනවාද ඇත්තටම සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන ඒ විදිය බලන්න ඕන? ස්කන්ධයන්ගෙන් එකක්. ස්කන්ධයන්ගෙන් එකක් බලන්න. දැන් අද අපි කියන්නේ විඥාන ස්කන්ධය ගැන. එතකොට දැන් අපිට විඥානස්කන්ධය පිළිබඳ සමුදය වී නිරුද්ධ වී යන ආකාරය දකින්න එකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. විඥානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? විඥානස්කන්ධය කියන්නේ විඥානාති කියන අර්ථයෙන්. විශේෂයෙන් දැනගන්නවා කියන අදහස තමයි විඥාන. අපි හැමෝක තුළම සවිඥානිකත්වයක් තියෙන නිසා තමයි මේ ඇහෙන්නේ, ලෝකේ පේන්නේ, ලෝකයේ පිළිබඳ දැනින්නේ, ලෝකයේ ගැන හිතන්න පුළුවන් වෙන විඥානයක් තියෙන්නේ. විඥානේ බැහැර වුණොත් මොකද වෙන්නේ? විඥානේ බැහැර වුණොත් සතර මහා ධාතුට එකතු වෙනවා. ඒකනේ විඥානේ බැහැර වෙච්ච ගමන් ඉදිමින්නේ ඇඟ. එදා ඉඳලම සරව ගලන්න පටන් ගන්නවා. දැන් ඔයාලගේ ඇඟ අද සරව ගලන්නේ නැහනේ. හොඳට තියෙනවා. ඇඟේ උණුසුමක් තියෙනවා. මේ ඇඟ ඇල්ලුවම උණුසුමක් තියෙනවා. එතකොට උණුසුම මේ උණුසුම් ගතිය ඇඟේ තියෙනවා. ඒ උණුසුම් ගතිය අයින් වෙනකොට විඥානේ බැහැර වෙනකොට ආයුෂ ගෙවිලා ඉවර වෙනකොට අපි මැරුණා කියලා විවහාර කරනවා. එතකොට මැරුණා කියලා අපි විවහාර කරන එක ඇතුලේ මේ අවිඥානිකත්වයකටයි කයපත් වෙන්නේ. විඥානේ රහිත වෙනවා. විඥානේ බැහැර වුණ ගමන්ම මේ ඇඟට මොකද්ද වෙන්නේ? එදා ඉඳලම කුණු වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙ ඉඳලම ගඳ ගහන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙ ඉඳලම ඉදිමෙන්න පටන් ගන්නවා. අභ්‍යන්තර අවයව විශාල හානියකටපත් වෙනවා. පවතින්න බෑ. එහෙනම් අභ්‍යන්තර අවයව පවතින්නේ මොකක් මතද? ආයුෂ තියෙන්න ඕන, උණුසුම තියෙන්න ඕන, විඥාණය තියෙන්න ඕන. ඒකයි ඔය මලගෙවල් වල දැන්වීම වල ඔයාලා ගහලා තියෙනවා දැකලා ඇති කියවල බලනවා නම් ආයුෂ්මාච විඥාණං. සත්‍යයේ පැවැත්ම කියන්නේ ආයුෂයේද උණුසුමද විඥානයේද පවතින එක. ආයුෂද උණුසුමද විඥාන මේ උණුසුම පවතින්නේ බාහිර සතර මහා ධාතුවත් එක්ක යැපෙනකොට. උණුසුම පවතින්නේ. ආයුෂ පවතින්නේ පරණ කර්මයට සාපේක්ෂව. ඔයාලගේ ආයුෂ තීරණය වෙලා තියෙන්නේ මොකෙන්ද? පරණ කර්මයෙන්. කොච්චර පවත්වන, ඒ කියන්නේ මේ ජීවිතේන්ද්‍රී රූපේ පවත්වනවා නම් මේකේ වටිනාකම කර්මයෙන් තීරණය කරලා තියෙන්නේ. හරියට අපි බඩුවක් ගන්නකොට අපිට ගැරන්ටි කාඩ් එකක් දෙන්නේ. අන්න ඒ වගේ මේකේ ගැරන්ටි එක දීලා තියෙන්නේ, ඒක තමයි කර්මය. කර්මයේ විසින් මෙන්න මෙච්චර කල් පවත්වන්න පුළුවන් කියන අදහස නිෂ්පාදන ක්‍රියාවලිය තුලම තීරණය වෙලයි තියෙන්නේ. එතකොට මේ කය සකස් වෙනකොටම මේක කොච්චර කල් තියනවද කියන එක තීරණය වෙලයි තියෙන්නේ. ඒකට ගොඩාක් අභියෝග කරන්න බෑ. එතකොට මේ උණුසුම පවතින්නේ බාහිර සතර මහා ධාතුව මත යැපෙන එකත් එක්ක. උණුසුම පවතින්නේ. එතකොට ආයුෂයයි උණුසුමයි විඥානයේ තුනම පවතින එකට තමයි ජීවිතය ජීවත් වෙනවා කියලා කියන්නේ ඕකට. ජීවත් වෙනවා කියන්නේ ඕකට. එතකොට ආයුෂයයි උණුසුමයි විඥානයේ පවතින එක කොතන හරි අභියෝගයට ලක් වුණොත්, අභියෝගයට ලක් වුණොත් එතන ජීවිතේන්ද්‍ර රූපේ සම්පූර්ණ කඩාන වැටෙනවා. ඒකයි උෂ්ණත්වයේ පිළිබඳ සමතුලිතභාවය බිඳිලා ගියොත්, ශරීර උෂ්ණත්වයේ සම්බන්ධ අභියෝගයට ලක් වුණොත් මැරෙනෝනේ. අධික සීතලේ අපිට ඉන්න බෑනේ. එතකොට මේ ආයුෂයයි උණුසුමයි විඥානයේ තුන කලමනාකරණය කරගෙන යන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ජීවිතය කියන්නේ ඕකට පින්නොත් ඔයිට වඩා මොකක්වත් ජීවිතය කියලා ගන්න නැහැ. එතකොට ආයුෂයයි උණුසුමයි විඥානයේ තුන පවතින එකට ජීවිතය, මේ ආයුෂ්මාච විඥානං කියන තුන නිරුද්ධ වෙන මේ නිරුද්ධ වෙන එක තමයි මරණය කියලා කියන්නේ. මේක විශාලම කෘත්‍යයක් කරන්නේ මොකද්ද? විඥානේ. විඥානේ විසින් තමයි මේක ඇදගෙන යන්නේ. එතකොට මේ විඥානේ කියන එක, විඥානය කියන එක බැහැර වුණොත් එදාට අපිට මේ සියලු නම් ගොත් සියලු වෝහාරයන් විවහාර මාත්‍රයන් ඔක්කොම කඩාගෙන වැටෙනවා. එදාට අපේ නම් ගොත්වත් කවුරුත් කියන්නේ නැහැ. විඥානේ බැහැර වුණ ගමන්ම අපිට කවුරුවත් නම කියලාවත් කතා කරන්නේ නැහැ. එදාට මිනිය කියලා කියන්නේ. මිනිස් වහන්නේ මිනිය ගෙනාවද දන්නේ නැහැ තවම. විඥානේ බැහැරවීමත් සමග සියලු වටිනාකම් එදාට අහෝසි වෙනවා. ඉතින් මේ උපරිම අවුරුදු 75ක් 80ක් කාලයක් ඇතුළත මේ බඳු අත්දැකීමකට අපි එකතු වෙනවාමයි. ඉතින් එහෙමනම් මේ ජීවිතයේ ඕනෑවට වඩා වටිනාකම් දෙන එක කිසිම තේරුමක් නැහැ ඇත්තටම. මහන්සි වෙන්න එපා එච්චර. එච්චර දුක් විඳින්න එපා. බුදුරජාණන් වහන්සේ කැමති නැහැ කෙනෙක් දුක් විඳිනවට. මේ දුක් විඳින එක කිසිම තේරුමක් නැහැ පින්වත්නි. එතකොට මොකද මේ 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 මේකේ සීමාමායිම් පරණ කර්මය ආදී විසින් තිරණය කරලත් නේ තියෙන්නේ. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සම්මා දිට්ඨිය කියන්නේ ආයුෂේද උණුසුමද විඥානේද කියන එක පැවැත්ම සහ මේ විඥානේ ඇති වෙන නැති වෙන බව. විඥානේ හටගෙන 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 නැතිවි නැතිවි යන එක පිළිබඳ ඔයාලට දැනෙන සංවේදීකමක් තියෙන. දැන් මේක අහන්න අහන්න තමයි ඒක වෙන්නේ. අහනකොට ඔයාලට තේරෙනවා සිත අවිච්ඡින්නව පවතින්නේ නැහැ. සිත හටගෙන බිඳෙනවා. විඥානේ හටගෙන බිඳෙනවා. මේ විඥානේ ඇති වෙලා නැති වෙලා යන බව දකින හැකියාවට අපි කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියලා. ඒකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. හැබැයි සම්මා දිට්ඨියේ තව පොඩි පරිච්ඡේදයක් තියෙනවා. අතිරේක කාරණයක් තියෙනවා. මොකද්ද? මේ විඥානේ ඇති වෙලා නැති වෙලා යනවා නම් මේ විඥානය ක්ෂණයක් ක්ෂණයක් ගානෙත් ඇති වෙලා යනවා. ප්‍රතිසන්දි වශයෙන් උත් විඥානේ පිහිටා තිබෙනවා කියලා මේ දෙකම දැනගන්න එක. මොකද්ද? විඥානේ ක්ෂණයක් ක්ෂණයක් ගානෙ විඥානේ ඇති වෙලා නැති වෙලා යනවා. චක්කු විඥාන, තෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන වශයෙන් රූප පේනකොට, ශබ්ද ඇහෙනකොට, ගඳ සුවඳ දැනෙනකොට, රස පහස දැනෙනකොට, කායයට පහස දැනෙනකොට, අපේ මනසට අරමුණු ගොඩ නැගෙනකොට ඒ තැන්වලින් විඥානය ඇති වෙලා ආය ආය අලුතෙන් රූප පේනකොට අර පරණ විඥානස්කන්ධ නැති වෙලා යනවා. එතකොට විඥානස්කන්ධය කියන්නේ මොකද්ද? විඥානස්කන්ධය කියන්නේ විඥාන ගොඩක් කියන එක. මෙතන විඥාන ගොඩක් කියලා කියන්නේ ගොඩාක් විඥාන නැහැ. එක විඥානයයි තියෙන්නේ එක එක පැතිවලින් හටගන්න නිසා. විඥානස්කන්ධය කියන්නේ ඒකට. එතකොට පින්වත්නි මේ විදිහට විඥානස්කන්ධයක් අපි තුල පවතිනවා. ඒක ප්‍රතිසන්දි වශයෙන් පිහිටලා තියෙනවා. විඥානේ පිහිටීමෙන් තමයි මේ අනිකුත් පරිවාර තත්ත්වයන් ඔක්කොම යැපෙන්නේ විඥානේ පිහිටපු එකේ. මොකද්ද විඥානේ පිහිටියා කියන්නේ? ප්‍රතිසන්දි විඥානේ ලැබුවාට පස්සේ තමයි කලලයක් වුණත් වැඩෙන්නේ. අම්මගේ කුසේ කලලයක් වැඩෙන්නේ විඥානේ පිහිටීමෙන්. ඒ නිසා බුද්ධ ශාසනය අභෝෂණ කරන එක පිළිගන්නේ නැහැ. ඇයි? විඥානේ පිහිටලා ඉවරයිනේ. ඒක ප්‍රාණඝාතයක් විදිහට සලකන්නේ. එතකොට දැන් විඥානේ පිහිටලානේ, විඥානේ පිහිටීමෙන් තමයි කලලේ වැඩෙන්නේ. දැන් වෛද්‍යවරයා එයාගේ කුස පරීක්ෂා කරලා කියනවා නම් ඔයාගේ කුසට දැන් මාස 4යි 3යි කියලා කියනවා නම් විඥානේ පිහිටලා මාස 3ක් වෙනවා. නැත්ද? විඥානේ නොපිහිටීමෙන් කලලේ වැඩෙන්නේ නැහැ. විඥානේ පිහිටීමෙන් තමයි කලලේ වැඩේ. ඒතර මෙන්න මේ විඥානේ පිහිටීමෙන් තමයි මගේ පැවැත්ම තියෙන්නේ කියලා ඔයාලා දැනගන්න ඕනේ ප්‍රතිසන්දි වශයෙන්. අනිත් එක ක්ෂණයක් ක්ෂණයක් ගානේ විඥාණය ඒ පැතිවලින් ඒ මේ ප්‍රතිසන්දිය ලැබලා තියෙන නිසා ඒ පැතිවලින් විඥානස්කන්ධේ හට ගන්නවා කියලා දැනගන්න ඕනේ. ඒ හට ගන්නා වූ විඥානස්කන්ධයේ සමුදේ වී නිරුද්ධ වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා කියලා දැනගන්න. අන්නේ දැක්මට අපි කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය. බලන්න සම්මාදිට්ඨිය කොච්චර ගැඹුරුද. එතකොට විඥානස්කන්ධය ප්‍රතිසන්දි වශයෙන්ුත් එක්ෂණික වශයෙන්ුත් පවතිනවා. මේ විඥානස්කන්ධය සමුදය වී නිරුද්ධ වී යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. ඒ නිසා විඥානස්කන්ධයෙන් අත්දකින්න ලෝකයට වටිනාකමක් දීලා වැඩක් නැහැ. මොකද අලුතෙන් අලුතෙන් ආයෙ විඥානස්කන්ධය හට ගන්නවා. ඒකනේ මිනිස්සු හැමදාම වටිනාකම එකම විදිහට දෙන්නේ නැත්තේ. අද වටිනාකම ඔයාලා පොඩි කාලේ වටිනාකම දුන්නේ වට දැන් වටිනාකම දෙන්නේ නැහැ. ඇයි? අලුතෙන් 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 විඥානස්කන්ධ හට ගන්නවා. විඥානස්කන්ධයට ආට ගැනීමත් එක්ක අලුතින් 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 නාම සංස්කාර හට ගන්නවා. එතකොට අලුත් අලුත් වටිනාකම් හිතේ තියෙනවා. පරණ පරණ වටිනාකම් නෑ දැන්. එහෙනම් හැම වෙලාවකම අපේ ඇතුළාන්තය තුළ වටිනාකම් අලුත් වෙලා තියෙන්නේ ඇයි? විඥානස්කන්ධය අලුත් වෙන නිසා. නැවත නැවත විඥානස්කන්ධය හට ගන්න නිසා. හට ගන්න නිසා. මින් මේ විඥානස්කන්ධේ නැවත නැවත හටගෙන නැවත නැවත නිරුද්ධ වෙන බව ඔයාලා දැනගන්න එක තේරුම් ගන්න එකට අපි කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. අන්නේ විඥානස්කන්ධේ ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්න සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ කල්පනාව තමයි සම්මා සංකප්ප. එයා කොහොමද කල්පනා කරන්නේ? විඥානස්කන්ධේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා නම් ඒක ඇති වෙලා නැති වෙලා යන එකක් නම් මේක අපි හිතන තරම් වටිනා එකක් වෙන්න බෑ. හිතන තරම් වටිනා එකක් වෙන්න බෑ. ඇති වෙලා නැති වෙලා යනවා නම් මට වටිනාකම් දීලා රැඳෙන්න තැනක් නැහැ. වටිනාකම් දීලා රැඳෙන්න පුළුවන් කියලා හිතන කෙනාගේ කල්පනාව තමයි කාම සංකල්පන. මට වටිනාකමක් දීලා රැඳෙන්න පුළුවන් ය කියලා ඔයාලා තුල ඇතිවෙන කල්පනාවට අපි කියන්නේ කාම සංකල්පන. කැමැත්තෙන් එයාට වටිනාකම දීලා රැඳෙන්න පුළුවන් තැනක් පේනවා. කාම සංකල්පන. ඒ වටිනාකම දුන්න ලෝකේ එයාට ඕන විදිහට තියාගන්න වටිනාකම් වගේම එයාට නොවටිනාකනුත් පේනවනේ. අර වටිනාකම් සහිත ලෝකේ තියාගෙන නොවටිනාකම් සහිත ලෝකේ බැහැර කරනකොට ඒ නොවටිනාකම් සහිත ලෝකයක් එක්ක එයා තුළ ඇතිවෙන ගැටුමට අපි කියන්නේ ව්‍යාපාද සංකල්පන. ව්‍යාපාදේ කියලා අපි කියන්නේ ගැටුමක් හට ගන්නවා හිතේ. හැම වෙලාවකම ගැටුමක් හත ගන්නවා. එතකොට මේ වටිනාකම් සහ නොවටිනාකම් පේන්නේ ඇති වෙන නැති වෙන බව නොදන්න කමට. හොඳට බලන්න මම මේ කියන එක කල්පනා කරලා. වටිනාකම් සහ නොවටිනාකම් පේන්නේ ඇයි? වටිනාකම් සහිත ලෝකයක් තියෙනවා කියලා හිතුනොත්. හොඳට බලන්නකෝ, වටිනාකම් සහිතව රැඳෙන්න ලෝකයක් පේන්නේ නැත්තම් එහෙම ලෝකයක් නැති තැනක වටිනාකම් හෝ නොවටිනාකම් ඔස්සේ යාගේ සිත පවතින්නේ නැහැ. වටිනාකම් සහ නොවටිනාකම් පේන තැනක එයාට රැඳෙන්න ලෝකයක් හම්බ වෙනවා. එයාට රැඳිලා ඉන්න ලෝකයක් හම්බ වෙනවා. ඉතින් වටිනාකම් සහ නොවටිනාකම් පේන තැනක එයාට රැඳිලා ඉන්න ලෝකයක් හම්බ වෙනවා නම් වටිනාකම් සහ නොවටිනාකම් පේන තැනක රැඳිලා ඉන්න ලෝකයක් හම්බ වෙනවා නම් එයාට වටිනාකම් සම්බන්ධව එයාට ගොඩනැගෙන සංකල්පනා කාම සංකල්පනා වටිනාකම් සහිත බව පේනවා නම් එයාට නොවටිනාකම් කියලා වෙනම ලෝකෙ වෙන් කරගන්න පුළුවන්. වටිනාකම් තියෙනවා නම් එයාට නොවටිනාකමුත් තියෙනවා. නොවටිනාකම් එක්ක එයා තුළ දෝමනස්ස සහගත ව්‍යාපාද සංකල්පන ඇති වෙනවා. ඇලීම් සහගතවත් ගැටීම් සහගතවත් එයා තුළ සංකල්පනා හට ගන්නවා. අන්නේ සංකල්පනාවලට අපි කියනවා මොකද්ද? ඒවට කියනවා මිච්ඡා සංකප්ප. අර ඇති වෙලා නැති වෙලා යනවා කියන විඥානස්කන්ධයේ සමුදේ වී නිරුද්ධ වී යනවා එක්ෂණික වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ සම්භවයේ මේ විදියයි කියලා යම් කෙනෙක් දකිනවා නම් රැඳෙන්න යාට ලෝකයක් පේන්නේ නැත්නම් එයා තුල මතු වෙන්නේ නික්කම් සංකල්පන අව්‍යාපාද සංකල්පන. අන්න ඒකට අපි කියනවා මොකද්ද? සම්මා සංකප්ප. එහෙනම් සම්මා සංකප්ප කියන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට ඇති වෙන එක. හොඳට මතක තියාගන්න. සම්මා සංකල්ප කියන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ එකක් මිසක් සම්මා දිට්ඨිය නැති කෙනාගේ එකක් නෙමෙයි. එතකොට ඔයගොල්ලෝ හිතාවි නෑ ඉතින් කේන්ති ගන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද? දැන් පින්වත්නි කේන්ති ගන්න නැති ව්‍යාපාද සංකල්පන අඩුවෙන් තියෙන මිනිස්සු නැද්ද සමාජේ? ඉන්නවා. කේන්ති යන්නේ නැති මිනිස්සු නැද්ද වෙන ආගම්වල? ඉන්නවා. වෙන රටවල් වල නැද්ද සමහර මිනිස්සු ඉන්නවා කේන්ති යන්නෙම නැහැ. කේන්ති යන්නෙම නැහැ. ඉතින් මට එක නෝනා කෙනෙක් කිව්වා එයා වැඩ කරන තැන ඉන්නවා කියලා තරුණියක් යාට කවදා අනේ සන සාරි පුදුමයි අපි මෙච්චර බණ අහලා පිළිවෙත් පුරාගෙන ඉන්නවා බලන්න මේ එතන ඉන්නවා කෙනෙක් කේන්ති යන්නෙම නැහැ කියලා මට එක්තරා ඉතින් අසාමාන්‍යව කේන්ති යන්නේ නැහැ කියලා කිව්වා. මොනවා කළත් කේන්ති යන්නේ නැහැ කිව්වා. වෘත්තීය වටිනාකමුත් තියෙන කෙනෙක් කිව්වා. බලපෑම් කරන්න පුළුවන් කෙනෙක්ව කේන්ති යන්නේ කෝ. කේන්ති කියත් පොඩක් කිනා වෙලා ඉන්නවා කෝ. එළියේ කෙනෙකුට කේන්ති කිය. පුදුමයි ස්වාමීන් වහන්සේ බලන්නකෝ මේ බෞද්ධ නෙමෙයි. එයාලටනේ ධර්මයේ තියෙන්නේ. ඒක ධර්මයේ නෙමෙයි. ඇයි ධර්මයේ නොවෙන්නේ? සම්මා දිට්ඨිය තියෙන කෙනාටයි සම්මා සංකල්පයේ තියෙන්නේ. යාට කේන්ති යන්නේ නැති එක හොඳ එකක්. එයා අතුල දෝමනස්සෙ නැති එක හොඳයි. ඒක සමාජයටත් හොඳයි, මනුස්සයටත් හොඳයි නේ. එයාටත් හොඳයි. හැබැයි ඒක සම්මා සංකප්පද? එතන කෙනෙක් කියනවා නෑ ඉතින් ඒකත් අව්‍යාපාද සංකල්පනේ, ව්‍යාපාදේ නෑනේ යාට. නමුත් මෙතන සම්මා සංකල්ප වෙන්නේ සම්මා දිට්ඨිය පුබ්බංගම වුණොත් විතරයි. සම්මා දිට්ඨිය පූර්වාංගම කෙනාට විතරයි සම්මා සංකල්ප තියෙන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ සම්මා දිට්ඨිය පූර්වාංගම කොට ඉන්න ශ්‍රාවකයාට විතරයි. බලන්න කොච්චර ලස්සනයිද. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව මඟඵල ලාභින් නැත්ති. එතකොට දැන් එයාට අර මේ ඇලෙන්ඩ සහ විඤ්ඤානස්කන්ධය ඇති වෙන නැති වෙන විදිය පේනවා. විඤ්ඤානස්කන්ධ එක්ෂණික ප්‍රතිසන්දි වශයෙන් උත් එයා අඳුන ගන්නවා. ඒ නිසාම එයා තුල රැඳෙන්න ඇති වෙලා නැති වෙලා යනවා නම් මොහොතක් මොහොතක් ගානේම අපි තුල මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් එයාට රැඳෙන්න ලෝකයක් වටිනාකම් සහිත ලෝකයක් එයාට පේන්නේ නැතුව යනවා. ඒ රැඳෙන්න වටිනාකම් සහිත ලෝකයක් එයාට පේන්නේ නැති වෙනකොට මොකද්ද වෙන්නේ? වටිනාකම් පෙනුනාම තමයි අපි ඇලෙන්නේ. හොඳට බලන්නකෝ වටිනාකමක් අපිට දැනුනොත් අපි ඒක තදින් අල්ල ගන්නවා. අපිට දැනින්න ඕන වටිනාකම. එයාට වටිනවා කියලා මට වටින්නේ නෑනේ. නේද සමහර අය ඉන්නවා වටිනාකම දෙනවා. ඉතින් ඒවට අපි වටිනාකම දෙනවද නෑනේ. ඒ වටිනාකම කියන එක මට දැනින්න ඕන. මට දැනුනාම වෙන අය පරිස්සම් නොකලත් ඒ වටිනාකම් සහිතදී මම පරිස්සම් කරනවා. ඒ වටිනාකම් පේනවා නම් පේන එක ඇතුලේම නොවටිනාකමුත් එයාට තියෙනවා. ඒතර වටිනාකම් නොවටිනාකම් ඇතුලේ යාට කාම සංකල්පන ව්‍යාපාද සංකල්පන උපදිනවා. ඒතර සමුදේ වී නිරුද්ධ වී යන බව දකින්න කොට එයා තුල වටිනාකම් නොවටිනාකම් සම්බන්ධ ඕලාරික එයාගේ භවයේ අනාත කරන සංකල්පනා එන්නේ. කාම සංකල්පන ව්‍යාපාද සංකල්පන විනෝට අව්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන නික්කම්ම සංකල්පන එයා තුල පැන නගිනවා. ඒ සම්මාදිට්ඨිය නිසා එක වෙන්නේ. එහෙනම් මුළු ජාතියෙම හදන්න ඕන සම්මාදිට්ඨිය විතරයි. ඉතුරුවා නිකන් හැදෙනවා. එතකොට එහෙම සංකල්පනා තියනවා නම් අව්‍යාපාද නික්කම්ම සංකල්පනා යම් කෙනෙකුගේ හිතේ තියනවා නම් එයා කතා කරන විදියට අපි කියන්නේ සම්මා වාචා. එයා කතා කරනකොට එයාගේ සංකල්පනාවල සම්මා සංකල්පනා තියෙනෝනේ. ඒ නිසා එයා කතා කරනකොට නවකර්ම රැස්වීමේ සම්භවය බොහොම දුර්වලයි. නවකර්ම තුල අනාත වීමේ සම්භවය බොහොම දුර්වලයි. එහෙනම් සම්මා කම්මන්ත සම්මා වාචා මේ දෙකෙන්ම යා තුල කර්මී අනාතකම ගැනයි කියන්නේ. එතකොට සම්මා දිට්ඨියෙන් මොකද්ද කිව්වේ? සම්මා දිට්ඨියෙන් අපි කිව්වේ පින්වත්නි විපාකයේ ගැනයි. සම්මා දිට්ඨියෙන් කිව්වේ විපාකයේ ගැන. ඇයි විඥානය කියන්නේ විපාකයක්? ඒක පිහිටලා ඉවරයි. අපි හිතලා හදාගත්ත එකක්ද නැහැ. ඉතින් මොනවා කරන්නද? ඒක පිහිටලා ඉවරයි. එහෙනම් සම්මා දිට්ඨියෙන් අපි බැලුවේ විපාකය දෙස. එතකොට මේ සම්මා සංකල්පයේදී අපි මොකද්ද බැලුවේ? කර්ම සකස් වීමේ අවකාශය. කර්ම සකස් වෙන්න නම් ඒකට වටපිටාවක් තියෙන්න ඕනේ. අනිත් වටපිටාව. අර බුද්ධ ශාසනයේ චේතනා භවය කියලා කතා කරන්නේ. චේතනා පහල කරගෙන කර්ම රැස් කරනවා කියලා. චේතනා නැත්තම් කර්ම රැස් වෙනවද? නෑ. අනිත් චේතනාව කියන එක විස්තර කරන්න තමයි සම්මා සංකප්ප. චේතනා පහල කරගෙන මිනිසු මොනවද කරන්නේ? කර්ම. චේතනා පහල කරගෙන මිනිසු කරන්නේ චේතයිත්වා කම්මං කරෝති කායේන වාචය මනස. අනේ කායෙන් වචනින් කෙරෙන ටික ගැන සම්මා ඊට පස්සේ කියන සම්මා වාචා සම්මා කම්මන්ත ගැන කියනවා. එතකොට අර කර්මයේ තුල අනාත නොවන කෙනෙක් තුල යම් කෙනෙක් කර්මයේ තුල අනාත නැත්තම් ඒ අනාත නොවන කෙනා තුල හැම වෙලාවකම යා මේ වෙලාවේ වැඩ කරන විදිය, මේ වෙලාවේ පරිහරණය කරන දේවල්, මේ වෙලාවේ අඳින පළඳින දේවල්, මේ වෙලාවේ ආහාර පාන ගැන, මේ වෙලාවේ කතා බස් කරන විදිය ගැන හරි පරිස්සම්. මේ අඩුම කෑම බීම ගන්නකොට, ඉන්න හිටිනකොට, ඇවිදිනකොට, මේ ඉරියව් පවත්වනකොට, අතපය ඔසවනකොට පවා එයා යාව නසා ගන්න නැතුව එයාගේ ජීවිතය පවත්වන්න උත්සාහ කරනවා වර්තමානයේ තුල. අන්නේ එයාව නසා ගන්න නැතුව වර්තමානයේ තුල එයා යාගේ ජීවිතය පවත්වන්න දරන උත්සාහය තමයි සම්මා ආජීව කියන්නේ. සම්මා ආජීව. අන්න දැන් යා වර්තමානි ගැන සංවේදීනේ. අර බුද්ධ ශාසනය කියන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සමිජ්ජිතේ පසාරිතේ ඒ වටපිට බලද්දි පවා යා නසා ගන්නෑ. ඉරියව් පවත්වද්දි පවා යාව නසා ගන්නෑ. එයා දැන් මේ වෙලාව ගැන හරීම පරිස්සම්. දැන් මේ වෙලාව ගැන පරිස්සම් වෙන කෙනෙකුට තමයි නිවන හරියන්නේ. ඇයි අනාගතේ ප්‍රාර්ථනා කරලා වැඩකුත් නැහැ කියලා අපි කියනෝනේ? ප්‍රාර්ථනාව නරක නෑ. හැබැයි නිවන කියන්නේ වර්තමානයේ වළංගු දෙයක්නේ. අන්න දැන් සම්මා ආජීවයට ආපු ගමන්ම දැන් එයා මේ වෙලාව ගැන සංවේදීනේ. දැන් එයාට තියෙන්නේ මේ වෙලාව ගැන සංවේදී වෙච්ච කෙනාට දැන් තියෙන්නේ කෙලෙස් නිරුද්ධ කරන්නයි. අන්නේ කෙලෙස් නිරුද්ධ කිරීමට අවශ්‍ය අවකාශය තමයි සම්මා වායාමයෙන් කියන්නේ. සම්මා සතියෙන් කියන්නේ. සම්මා සමාධියෙන් කියන්නේ. බලන්න කොච්චර ලස්සන පාරක්ද ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. එතකොට දැන් අපි බලමු සම්මා වායාමයේ කියන්නේ මොකද්ද කියලා. සම්මා වායාමයේ කියන්නේ මොකද්ද? උපන් කුසල් නූපන් කුසල්. උපන් අකුසල් නූපන් අකුසල්. ඔය හතරින් සම්මා වායාමයේ හැදිලා තියෙන්නේ. සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියලා අපි කියන්නේ. සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියන්නේ ඕකටනේ. එතකොට සම්මා වායාම කියන්නේ ඔය ටිකටනේ. එතකොට උපන් කුසලයේ මොකද්ද දැන්? දැන් මේ සන්දර්භය ඇතුළෙමයි ලියා ගන්න ඕන. දැන් ආයේ මොන කුසල් කියන්නේ එළියේ තියෙන ඒවා රවා මේවා වැඩක් නැහැ දැන්. අපි මේ ආපු පාරෙම ඉන්න ඕන. මේ ආපු පාරෙම ඉස්සරහට යනකොට තමයි කෙනෙක් අවබෝධයට පත් වෙන්නේ. එතකොට දැන් මෙයාට උපන් කුසලයේ මොකද්ද? එයා දන්නවා විඥානයේ සමුදය වී නිරුද්ධ වී යන බව. ඒක තමයි යාට උපන් කුසලය. ඒක තමයි යාට උපන් කුසලය. නූපන් කුසලය මොකද්ද? හැබැයි යා විඥානයේ ඇති වෙලා නැති වෙලා යනවා. එක්ෂණික වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ ස්වභාවය මෙයයි කියලා දැනගත්තට එයා විඥානය නැව හට නොගන්නා ආකාරයට නිරුද්ධ කරලා නැහැ තවම. හට නොගන්න ආකාරයට තවම නිරුද්ධ කරලා නැහැ. අන්නේ හට නොගන්න ආකාරයට නිරුද්ධ කරලා නැති එක තමයි නූපන් කුසලේ. උපන් කුසලේ මොකද්ද? විඥාණය සන්තතියක් විදිහට පිළි අරගෙන ඉපදී බිඳෙන බව පිළි අරගෙන ඒක්ෂණික වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥාණය හැඩය අඳුනගෙන ඉන්නවා. ලෝකයා දන්නේ නැහැ ඒක. ඒ නිසා ලෝකයට ඒ කුසල ඉපදිලා නැහැ. ලෝකයට ඒ කුසල ඉපදිලා නැහැ. එතකොට එයාට ඉපදිච්ච කුසලයේ මොකද්ද? විඥාණය සමුදය වී නිරුද්ධ වී යන බව. විඥාණය ඇති වී නැති වී යන බව. එයා දන්නවා ලෝකයේ සිතට මුලා වෙලා. එයා හිතට වටිනාකම දීලා. එයා එයාට හිතෙන විදිය හුවා දක්වනවා. මම හිතන්නේ මට ඕන විදිහට. මේ මිනිස්සු කියන්නේ. මට හිතන විදිය අවගන්නන්න එපා. මට මගේ හිත විශ්වාසයි මිනිස්සු කියන්නේ. අවිද්‍යාවටනේ. ඇයි හිත විශ්වාස කරන්න බෑනේ? ඉපදිලා ඉපදුනාටත් වඩා වේගෙන් බිඳෙන හිතක් නම් තියෙන්නේ. පින්වත්නි කොහොමද මේ හිත විශ්වාස? කවදාවත් බුද්ධ ශාසනයේ හිත විශ්වාස කරන්න එපා. හිත අවබෝධ කරගන්න. මේක විශ්වාස කරලා වැඩක් නැහැ. සමහර මිනිසුන්ට කියනවා මට මගේ හිත විශ්වාසයි. පින්වත් ඉපදිච්ච තැන ඉපදුනාටත් වඩා වේගයෙන් බිඳෙන සිතක් මත විශ්වාසය තියෙන එකම කොච්චර මුලාවක්ද. මේ සිත ගැන දන්න කෙනා තමන්ගෙම සිත ගැන තමන්ගෙම සිතින් පවා මැදහත් වෙන එකයි කරන්නේ පින්වත්. එතකොට දැන් ඉපදිලා බිඳිලා යන බව දැනිය ගන්න එකත් ෂණයක් ෂණයක් ගන්න සිත බිඳෙන බවත් ප්‍රතිසන්දි විඥානි පිහිටීමෙන් ජීවිතේ පවතින බවත් ජීවිතේන්ද්‍රිය රූපේ කඩා වැටීම පැරණි කර්මීට අනුව සිද්ධ වෙන බවත් ආයුෂද උණුසුමද විඥානයේද පවතින එක ජීවිතේ පැවැත්ම බවත් ඕක හෙටානිද බිඳෙන බවත් ඒක තමන්ගේ වසඟේ නැති බවත් ඉපදී බිඳී යන එක විඥානයේ ස්වરૂපය බවත් දැනගන්නකොට එයාට ඒ කුසලයේ තියෙනෝනේ මේක පැවිද්දුන්ට නෑනේ සමහර. දැන් ඔයාලා මේ ධර්මිය ඔස්සේ දැනගන්න කුසලතාවය හාඳුරුන්ට කියන්නකෝ ගිහින් සමහර හාඳුරුන්. ඔය ආරේ මේ පන්සල් වල ඉන්න සමහර හාඳුරුලට කියන්නකෝ. අහපොයි ඕවා වැඩන්නේ කියයි. ඕවා මොනවා කරන්නද මේ චෛත්‍යයට සිමෙන්ති කොටයක් අරගෙනත් දෙන්නේ කියයි. ඒ කියන්නේ අපි ඉන්නේ එතන. ඒ කියන්නේ ලංකාවේ සමහර ගිහියන්ට තියෙන ධර්මඥානෙ නෑ සමහර හාඳුරුලට. ගොඩාක් දහම් දැනුම තියෙන ස්වාමීන්වහන්සලා ඉන්නවා. ඒ වගේම ධර්මයට රුචි කරන ස්වාමීන්වහන්සලා ඉන්නවා. මං කියන්නේ මේ කියන්නේ සමස්ත සංඝයා ගැන නෙමෙයි මේ කියන්නේ. පැවිදි ආයතනත් එහෙමනම් ඔයාලට වරදිනවා කියන එක අහන්න දෙයක්ද කියන එකයි මම කියන්න උත්සාහ කරන්නේ. පිළිවෙත් පුරන්න ආපු කෙනත් ධර්මයට රුචි නැත්තම් ඔයාලගේ කෘත ඔයාලගේ ජීවිතේ ඔක වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න පිටවත්. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. එතකොට දැන් ඔයාලට උපන් කුසලයේ තමයි යෝග. නූපන් කුසලයේ මොකද්ද? විඥානයේ නැවත කවදාවත් හට නොගන්න ආකාරයට තවම නිරුද්ධ වෙලා නැහැ. නිරුද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ විඥානයේ නැවත ප්‍රතිසන්දිය කරා යන්න නියමිතයි. මැරෙනකොට ආය උපදින්න නියමිතයි. ඒ කියන්නේ විඥානයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීමේ කුසලය තවම මට ඉපදිලා නැහැ. අන්න නූපන් කුසලය දන්නෝ. ඊට පස්සේ උපන් අකුසලය මොකද්ද? ඔබ වහන්සේලා කොයි විදියට විඥානය ඇති වෙලා නැති වෙලා යනවා කිව්වත් බණහලා එළියට ගියාම ආයෙත් ස්ථිරසාරව ඔය සිත ඔයාලගේම සිතින් පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. අන්න ඒක උපන් කුසලය. උපන් අකුසලය. නූපන්න කුසලයේ මොකද්ද? මේ ධර්මයෙන් රැකෙන්න බැරි වුණොත් තම මේ විඥානේ නැවත නැවත නොයේක් භවයේ තුන් භවයේ anu හැසිරෙන්න නියමිතයි. ඒක උනුපන් කුසලයක්, අකුසලයක්. උපන්න කුසලයේ මේ විදියට අහලා නිරුද්ධ වෙන බව දරගෙන දරාගෙන ගියත් එළියට ගියාම අහන දකින දැනෙන හිතෙන ලෝකයේ ඇතුලේ මුලා වෙනවා. බණ අහපු අයත් මුලා වෙනවා. බණ කියන අයත් මුලා වෙනවා. එහෙනම් අපි තුල මේ කුසලයේ උපද්දවන්න ජවයේ ගත්තට උපන්න කුසලයත් අපි ඇතුලේ හොල්මන් කරනවා. නූපන්න කුසලයේ එතකොට මොකද්ද? හැබැයි මේ අනාථකම ඇතුලේ ධර්මයේ විසිවිලා ආයේ තුන් භව යනුව බරපතල විදියට යන විදියට මේ විඥානස්කන්ධ ඔස්සේ කර්ම රැස්වීමට නියමිතයි. විඥානේ පිහිටන් නියමිතයි. එතකොට උපන් කුසලයේ මොකද්ද? විඥානේ ඇති වෙන නැති වෙන බව දාන්න කුසලයක් ඒක. ඒක ඉතිරි නැතුව නිරුද්ධ වෙන බව දාන්න කුසලයක්. සමුදයයි නිරෝධයයි විතරයි තියෙන්නේ පිහිටන්න තැනක් නේ කුසලයක්. ආයුෂයයි උණුසුමයි විඥානේ පවතින එක ජීවිතය කියලා දකින කුසලයක්. විඥානේ නිරුද්ධ වුණොත් එදාට මේ කයේ පැවැත්ම නැහැ. එදාට මිනිය කියලා කතා කරන්නේ වටිනාක ඔක්කොම දියවිලා යනවා කියලා දකිනවා. Tamange කුසලයක්. ඒක ලෝකේට නැහෙනේ කුසලයක්. නූපන් කුසලයේ මොකද්ද? ඉපදිලා නැති එක. විඥානේ සම්පූර්ණයෙන් ඉතිරි නැතුව නිරුද්ධ වෙලා නැහැ. අන්න දැන් එයාට තියෙනවා මේ විදියට දකිනවා නම් සම්මා වායාමයක් තියෙනවා. කුසල් අකුසල් පිළිබඳ හරියටම දන්නවා දැන්. දැන් ඔහොම දකින්න කෙනෙක් ඔයාලා හිතනවද ආයෙත් අටපිරිකරක් වටේට අටපිරිකරක් අරගෙන බෝධිය වටේ යයි කියලා? මේ වගේ දැක්මක් තිබ්බොත් මිබඳු දර්ශනයක් තිබිද? අටපිරිකර පූජා බොහොම හොඳ එකක්. ඒව නරකේව නෙමෙයි, ඒවා බොහොම ශ්‍රේෂ්ඨයි ඒවා. නම් මං කියන්නේ මේ මට්ටමින් කුසලයේ දකින අඳුනගත්ත තේරුම් ගත්ත කියවගත්ත මිනිස්සෙක් කරකින්නේ අය. ගරහන්නේ අය. අපි මේ කියන්නේ ඊට වඩා ලෝකෝත්තර වෙන පාරක් යනනේ. එතකොට අපිට මේ සංස්කෘතිය රකින්න බෑ. ඒව අපි කරනවා, අපිත් ඒවා හොඳට කරනවා. ඊට පස්සේ පින්වත් මොකද්ද වෙන්නේ? එයාට උපන් කුසලයක් තියෙනවා, නූපන් කුසලයක් එයා උපද්දවනවා. උපන් අකුසලයේ සහ නූපන් අකුසලයේ පිළිබඳව තේ සංවේදී සම්මා වායාමයේ තියෙනවා. දැන් එයාට තියෙන්නේ වර්තමානි කෙලෙස් නිරුද්ධ කරන්න විතරයි. වර්තමානි යාට හොඳ තියුණු ජීවිතයේ පිළි පැවැත්ම පිළිබඳ අවධිකමක් තියෙනවා. සම්මා එතන බුදුරජාණන් වහන්සේ වදාලේ හරි ලස්සනම වචනයක්, ඒ තමයි සම්මා ආජීවය. සංවේදී මේ වෙලාවේ ඉරියව් පවත්වද්දී පව සංවේදී, ආජීවය කැලල් වෙන්නේ නැහැ. ආහාර පාන ගන්දී සිගුරු පොරවද්දී පව හරි සංවේදී පරිස්සම්. ඒ වර්තමානී සංවේදී. ඊට ඉස්සෙල්ලා යා මොකද්ද කළේ? යා තුල කර්ම රැස්වීම පිළිබඳ සංවේදිකමක් ආවා. ඒ කර්ම රැස්වීමට වටපිටාව ගැන සංවේදී වුණා. සම්මා කම්මන්ත, සම්මා වාචා, කර්ම රැස්වීම. කර්ම රැස්වෙන වටපිටාව සම්ම සංකප්ප. බලන්නකෝ මේ ඊට පස්සේ මේ තමන්ගෙම විඥානස්කන්ධයේ විපාකයක් විදියට පිටපු විදිය, විපාකයේ පිළිබඳ ඒක ඇති වෙන නැති වෙන සම්මා දිට්ඨිය. දැන් යාට විපාකයේ ගැන දන්නවා. බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊට පස්සේ කර්ම රැස්වෙන අවකාශය ගැනත් දන්නවා. සම්මා සංකප්ප. කර්ම රැස්වීම ගැනත් දන්නවා. සම්මා වාචා, සම්මා කම්මන්ත. ඒ නිසා යා මේ වෙලාවේ යාගේ ජීවිතය ගැන සංවේදී. මේ වෙලාවේ අකුසලයට විවෘත නොවි එයා පරිස්සම්. මේ වෙලාවේ කවුරු වුණත් කොහොම වුණත් මොන විදියට වුණත් එයා පරිස්සම් වෙන්න බලනවා. ඉරියව් පවත්වද්දී පව, ආහාර පාන ගනිද්දී පව, සම්මා ජීව. ඊට පස්සේ යා අර සම්මා දිට්ඨියෙන් දැකපු දේ ඇතුලේ කුසල අකුසල් තෝරනවා. සම්මා දිට්ඨියට සාපේක්ෂවයි ඒක තෝරන්නේ. එතකොට යාට කුසල අකුසලතාවේ විඥානස්කන්ධය ඇසුරින් පේන්න ගන්නවා. විඥානස්කන්ධය ඇසුරින් එයාට පේන්න පටන් ගන්නවා. දැන් සම්මා වායාමයේ තියෙනවා. දැන් තියෙන්නේ සම්මා සතිය. ඊළඟට කතා කරන්නේ මොකද්ද? සම්මා සතිය. මොකද්ද සම්මා සතිය කියන්නේ? සම්මා සතියෙන් කරන්නේ පින්වත්නි, සම්මා සතියෙන් ඇත්තටම කරන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි. සම්පූර්ණයෙන්ම විපාක දීම පිණිස ඉදිරිපත් වෙන කර්මයේ නිරුද්ධ වෙන ආකාරයට කෙලෙස් ටික සම්පූර්ණයෙන් කඩලා දාන එක. දැන් යා සම්මා සතියෙන් බලන්නේ විඤ්ඤානස්කන්ධය සමුදය වෙන විදිය, නිරුද්ධ වෙන විදිය බලනවා. ඒක අයිති මොකටද? ධම්මානුපස්සනාවට. විඤ්ඤානස්කන්ධය සම්බන්ධ භාවනාව අයිති මොකටද? ධම්මානුපස්සනාවට. ඉතින් මේ ටික අපේ කරපු දේශනා බොහොමයක් අහලා තිබ්බොත් තේරෙන්නේ, මේවා තේරෙන්නේ නැණි නැත්තම්. එතකොට විඤ්ඤාණය ඇති වෙන නැති වෙන විදිය බලන භාවනාවට අයිති භාවනාව අයිති මොකටද? ධම්මානුපස්සනාව. එයා දැන් අර සම්මාදිට්ඨියෙන් දැකපු දේ, සම්මාදිට්ඨියෙන් දැකපු දේ හොඳට ඇස් දෙක පියාගෙන පරියංකෙන් වාඩි වෙලා අර සම්මාදිට්ඨියෙන් අඳුනගත්ත, තේරුම් ගත්ත දේ වඩන්න ඕන. දැන් සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, මේ විඤ්ඤාණස්කන්ධය ඇති වෙන්නේ මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි, ඒ තැන විඤ්ඤාණස්කන්ධය හටගන්නේ නාම රූප ධර්මයන් නිසා කිය කියා වඩන්න පටන් ගන්නවා, බලන්න පටන් ගන්නවා. භාවනාමය වශයෙන් ඉස්සලා භාවනාමය වශයෙන් නෙමෙයි, අර සම්මාදිට්ඨියෙන් දැකපු දේ දැන් ඇස් දෙක පියාගෙන දකින්න පටන් ගන්නවා. ඒකට තමයි සම්මා සතිය කියන්නේ. එහෙම ඇස් දෙක පියාගෙන දකිනකොට මොකද්ද වෙන්නේ? ඒ ඇස් දෙක පියාගෙන දකින, මෙන්න මේක තමයි ලස්සන දේ. ඇස් දෙක පියාගෙන දකිනකොට, ඒ ඇස් දෙක පියාගෙන දකිනකොට යාට යාගේ විඤ්ඤාණස්කන්ධය ඇති වෙන නැති වෙන විදිය, ඒක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන විදිය පේනකොට, ඒ විඤ්ඤාණස්කන්ධය තුල මුලා වෙලා එයා තුල ගොඩනැගෙන විතර්ක ਵਿਚාර නවතිනවා. ඒ විඤ්ඤාණස්කන්ධය ඇති වෙලා නැති වෙලා යන විදිහ ඇස් දෙක පියාගෙන පරියන්කෙන් වාඩි වෙලා බලනකොට, ඒ විඤ්ඤාණස්කන්ධයට මුලා වෙලා එයාගේ සිත තුල හටගන්නා වූ විතර්ක ਵਿਚාර තියෙනවනේ, නොඑක් විතර්ක ਵਿਚාර. දැන් ඒ චක්කු විඤ්ඤාණයෙන් රූප දැක්කට පස්සේ දකින්න රූපය පිළිබඳ විතර්ක කරන එක, විචාර කරන එක, රූප සංඥාවේ මුලා වෙන එක, ඒ දැක්ක රූපය නැවත නැවත ගිහින් විඳින්න හිතන එක, රූප තණ්හාව දක්වා මේ ක්‍රියාවලිය උඩුදුවන එක තියෙන්නේ, අන්න ඒක සම්පූර්ණයෙන් නවතිනවා. සම්පූර්ණයෙන් නවතිනවා ඒ ක්‍රියාවලිය. එතකොට මේ විඤ්ඤාණස්කන්ධයෙන් අත්දකින්න දේ ඇති වෙලා නැති වෙලා යන විදිය දකිනකොට, පින්වත්නි, එයා තුල කර්ම රැස් වෙන මේ එයා තුල පින්වත්නි අර ඇති වෙන නැති වෙන බව දකින්න කොට, ඒ දැක්ම ඇතුලේ ඒ ඔස්සේ ගොඩනගෙන විතක්ක ਵਿਚාර සංචේතන නවතිනවා. අන්නේ විතක්ක ਵਿਚාර සංචේතන ආදී නැතුව විඥානේ ඇති වෙන නැති වෙන විදිය දකිමින් දකිමින් එයා තුල ඇති වෙන සංසිඳීමට අපි කියන්නේ සම්මා සමාධිය කියලා. විතක්ක ਵਿਚාර දක්වා උඩුදුවන්නේ ඒ කුසල සිත විතරක් පවතිනවා. ඒකට ඒකාග්‍රතාවයක් හිත පවතිනවා. විතක්ක ਵਿਚාර සංචේතන දක්වා උඩුදුවන්නේ නැහැ මේ ක්‍රියාවලිය. එහෙම උඩුදුවන්නේ නැත්නම් ඒකට කියන්නේ සම්මා සමාධිය. එහෙම උඩුදුවන් නැතුව ඉන්නකොට එයා තුල පහළ වෙන්නේ සම්මා දිට්ඨියමයි. සෝවාන් ඵලයමයි. එතකොට දැන් කියන සම්මා දිට්ඨිය මොකද්ද? සෝතාපන්න ඵලය. මුලින් කියපු සම්මා දිට්ඨිය මොකද්ද? විඥානස්කන්ධයේ සමුදයයි නිරෝධයයි දකින්න දැක්ම. බලන්න පින්වත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොච්චර ගැඹුරුද? ගැඹුරු එකක් ඒක. බලන්න එක විඥානය ගැන විතරක් කියලා මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගෙම වඩලා සම්පූර්ණ සක්කාය දිට්ඨිය දුරු වෙලා නැවත සම්මා දිට්ඨියම පෝෂණය වෙන විදිය බලන්න පින්වත්. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න සම්මා දිට්ඨිය ඉවර වෙනවා කියන්නේ ඕකට. ඕකට වඩා නිවන් මඟ පිණිස වෙන මොකුත් නැහැ. දැන් වාලට තේරෙනවද මේ දාම්පාසලේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියෙව්වට වඩා කොච්චර බැරෑරුම් එකක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? බලන්න බුදුරජාණන් වහන්සේ ඒකායන මාර්ගය කියලා මහණෙනි දුක නිමා කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියපු එක කොච්චර ඇත්තද කියලා බලන්න. ඒක හරි පුදුමයි පින්වත්. ඒක අපිට තේරෙන්නත් සෑහෙන කල් ගිහින් තියෙනවා. ඉතින් අපි දැන් මේක තේරුම් අරන් ඔයාලට කිව්වට අපිට කවුරුත් ඕවා කියලා දෙන්න හිටියේ නෑ. දැන් අපි බොහොම අමාරුවෙන් මේ ධර්මයේ දරාගෙන ඔයාලට කිව්වට මේවා කවුරුත් කියන්න හිටියේ නෑ. දැන් ඔයාලට අපි ඉන්නවා මේක කියන්න. ඔය පින්නතුල්ලා කරන්න ඕන මේ ධර්මිය ඔස්සේ ඉස්සරහට යන එක. ඉතින් ඔය පින්නතුන්ට මේ ධර්මයේ වඩාගෙන දියුණු කරගෙන ඉස්සරහට යන්න මේ හෝරාවක ධර්මානුශාසනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේ සේදුව දුම්රියපල පාර අංක 19 එක ලිපිණේ පදිංචි පද්මා කහවල මහත්මියත්, ඔස්ට්‍රේලියාවේ පදිංචි විශේෂයෙන් අපේ ඒ වෛද්‍යතුමන් ඇතුළු පින්නතුන් සම්බන්ධ නොවුනත් ඒ මහත්මා හැම මාසික මාසයකම ඉතින් මේ දේශනාව සඳහා මූල්‍යමය තත්වයන් දායකත්වයන් දරමින් පද්මා කහවල මහත්මියට තමන්ගේ පුතණුවන් උපකාර කරනවා. ඉතින් මේ දේශනාවට පද්මා කහවල මහත්මිය ඇතුළු සම්බන්ධ වුණු හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. 2020 අප්‍රේල් මාසයේ 13 වන දින පරලෝසපත් DP කහවල මැතිතුමන්ට මේ කුසල් උපකාර වේවා. එතුමන්ගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා. DP කහවල මහත්මා ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා ආදිෂ්ඨාන කරනවා. මෙතනට සම්බන්ධ වුණු සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාගේම සංසාරගත ජීවිත සුවපත් වේවා. ඊතාම් ඉක්මනින් සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා ඊතාම් මෛත්‍රියෙන් ධර්ම ගෞරවයෙන් සම්බන්ධ වෙනවා අපේ පින්වත් වර්තමානයේ අපේ රටේ පින්වත් ජනාධිපතිතුමන්ගේ දයාබරණීය පින්වත් මැතිනිය තිඟෙතුමියටත් අපි ආශිර්වාද කරනවා. තේතුමියට මේ කුසල් උපකාර වේවා. ඉතින් අපේ ජනාධිපතිතුමන්ගේ පින්වත් මැතිනිය හරි සත්පුරුෂ ධර්මකාමී නිවන් මඟ වඩා ගන්න ගොඩාක් උනන්දු නොවන මහත්මියක්. තේතුමියටත් අපි ආශිර්වාද කරනවා මේ ධර්ම දාණයට ඊතා මෛත්‍රියෙන් සම්බන්ධ වීම වෙනුවෙන්. එතුමියටද මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අතිගරු පින්වත් ජනාධිපතිතුමන් වන අනුර කුමාර දිසානායක මැතිතුමන්ට මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතු වෙලා ඉතින් සුවසේම මේ රට පාලනය කරන්නට මේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයන්ට ඉතාම හොඳින් මුහුණ දීලා ඉතින් මේ රටේ ජනතාව සුවපත් කරන්නට පින්වත් ජනාධිපතිතුමන්ට මේ කුසල් හේතුපකාර වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට උපකාර වේවා. මේ රැස්ුණා වූ පින්නතුන් නමින් මියගිය සියලු ඥාතීන්ටද උපකාර වේවා. පද්මා කහවල මහත්මියගේ නමින් මියගිය ඥාතීන්ටද උපකාර වේවා. අපේ ජනාධිපති ආර්යාව මැතිණියගේ නමින් මියගිය වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ටද මේ කුසල් උපකාර වේවා. සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා. එවගේම මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණු අපටත් ආශිර්වාද කොට තිබෙනවා. එවගේම අපගේ පින්වත් දෙමව්පියන්ටත් ආශිර්වාද කොට තිබෙනවා. සීදුව සිරි සුගතාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන මඬුගස්තලා විමල බුද්ධි නායක ස්වාමීන් වහන්සේටද ආශිර්වාද කොට තිබෙනවා. මේ වැඩම කොට වදාළ පූජනීය මෙහෙණින් වහන්සේටද අප ආශිර්වාද කරනවා. මේ උතුම් කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ රැස්ුණා වූ සියලු දෙනාටත් ලක්වාසී ලෝකවාසී විශාල පිරිසක් අද මේ දේශනාව ශ්‍රවණය කරනවා. හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සතර වරන් රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශක්ඛයෝ